අද දින අපිට යෙදිලා තියෙන්නේ 80 වෙනි කාර්යපත්‍රිකාව. ඔබ එසේ නම් මේට පිළිතුරු සපයා හොඳින් සූදානම් නැතයි මා හොඳින් විශ්වාස කරනවා. අපි දින මිනිස්සු ආපසු හැරෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ, එසේ නම් මේ හෝරාව සතුටින් දැනුමින් පෝෂිත හෝරාවක් බවට පත් කරන්නට ඔබට මා ආරාධනා කරනවා. සූදානම් වෙමු. කාර්යපත්‍රිකා අංක 80 හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ගැටලු වලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳ හොඳින් දැනුවත් වන්නට. ඉතින් දරුවනේ, පළමු ගැටලු වෙත යොමු වෙන්නටයි සූදානම් වන්නේ. හොඳින් බලන්න. 1.6 3.10 2 හරහා ගමන් කරන සරල රේඛාවේ අනුක්‍රමණය ලියන්න. ඔබට මතකයි සරල රේඛීය ප්‍රස්ථාරයක පොදු සමීකරණේ y සමානයි mx ධන c y සමානයි mx ධන c. මේකේ y කියන්නේ පරායත් විචලනය, m කියන්නේ අනුක්‍රමණය, x කියන්නේ ස්වායත් විචලනය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්න ඒ ආකාරයට ඔබේ මතකය ආවර්ජනය කරන්න y සමානයි mx ධන c සරල රේඛීය ප්‍රස්ථාර පිළිබඳ. මෙහිදී m යනුවෙන් අපි හඳුන්වන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය වීම ඛණ්ඩාංක දෙකක් දීලා එකෙන් අනුක්‍රමණය ඇහුවොත් අපි අනුක්‍රමණය හොයන ආකාරයක් තියෙනවා. අනුක්‍රමණය සමානයි y වෙනස බෙදීම x වෙනස. මොකද ආපහු කල්පනා කරන්න, අනුක්‍රමණය සමානයි y වෙනස බෙදීම x වෙනස. ඛණ්ඩාංකයක දරුවනේ සංඛ්‍යා දෙකක් අඩංගු වෙනවා. පළමු සංඛ්‍යාව x හි යගේ, දෙවන සංඛ්‍යාව y හි යගේ. දැන් එසේනම් අපිට මේ y හි වෙනස හොයන්න ඕනේ. මම දෙවැනි ඛණ්ඩාංකයේ y හි යගේ 10යි, පළමු ඛණ්ඩාංකයේ y හි යගේ 6යි. එසේනම් 10ෙන් 6ක් අඩු කරපුවහම y හි යගේ එනවා 4ක්. y වෙනස එනවා 4ක්. ඊළඟට අපි දෙවන ඛණ්ඩාංකයෙන් පළමු ඛණ්ඩාංකයේ අඩු කළ නිසා x වෙනස හොයන්නත් ඒ ආකාරයට. දෙවන ඛණ්ඩාංකයේ x යගේ 3යි, පළමු ඛණ්ඩාංකයේ x යගේ 1යි. එසේනම් අපි 3ෙන් 1ක් අඩු කරපුවාම 2යි. ඔබ දැන් ඉගෙන ගත්තා y වෙනස 4යි, x වෙනස 2යි. ඉතින් දුවේ පුතේ, 4 2ෙන් බෙදපුවාම y වෙනස බෙදීම x වෙනසනේ, අනුක්‍රමණය කියලා කියන්නේ. 4 2ෙන් බෙදපුවාම මෙහි අනුක්‍රමණය 2යි. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කීයද? 2යි. මේ ආකාරයෙන් ඔබට ලැබෙන්න පුළුවන් ඛණ්ඩාංක 2 දෙනවට අමතරව අන්තක්ඛණ්ඩයේ දීලා එක ඛණ්ඩාංකයක් දිලා. එතකොට අපිට තිය කරන්න තියෙන්නේ එම ඛණ්ඩාංකයේ x යගේත් x ආදේශ කරලා y යගේ y ආදේශ කරලා අන්තක්ඛණ්ඩය ආදේශ කරලා සුළු කිරීමෙන් අනුක්‍රමණය හොයාගන්නත් පුළුවන්. මෙවැනි ආකාරයේ ගැටලු කිහිපයක් ඔබේ 10 වසර පෙළ පොතේ මුලින්ම ඔබට ලබා දී තිබෙනවා. ඒ හොඳින් අධ්‍යයනය කිරීමෙන් මම හිතන්නේ ඔබට මේ ආකාරයෙන් එන සියලු ගැටලු වලට පිළිතුරු සපයන්න පුළුවන්. මොකද මෙම ගැටලු සියල්ල එක් මූලික y සමානයි mx ධන c කියන පොදු සමීකරණය අසලයි ගැවසෙන්නේ. ඉතින් ඔබ ඒ හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඒ උක්ත කිරීමේ හැකියාව සහ පද වෙනස් කිරීමේ හැකියාව ඔබ සතු නම් මෙම ගැටලුවට ලකුණු ලබා ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මෙම කෙටි ප්‍රශ්න පත්‍රයක මෙම ගැටලුව එන්නේ පුතේ ප්‍රස්ථාරයයි අපිට දෙන්නේ. අපි ප්‍රස්ථාරයේ ඛණ්ඩාංක දෙකක් තෝරාගෙන මේ ආකාරයට අනුක්‍රමණය හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට තව එකක් කියනවා අන්තක්ඛණ්ඩය සොයන්න. අන්තක්ඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඡේදනය කරන ස්ථාංකයේ y යගේ. නැත්නම් කෙටි කොටම ගොත් ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන ස්ථාන. ඉතින් c හොයා ගන්නත් පුළුවන් ඒ ආකාරයට. මම හිතන්නේ ඔබට ඔබේ දැනුම තිබුණා නම් දැන් යන්තමින් ඒ ප්‍රඳ ආවර්ජනය වන්න ඇති. එසේනම් මෙම ගැටලුව සඳහා පිළිතුර 2. මෙම සමීකරණයේ අනුක්‍රමණය 2යි. දෙපොතේ දෙවෙනි ගැටලුව ඔබට ලැබිලා තියෙන්නේ 15 වෙනි පාඩමේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ 15 වෙනි පාඩම මොකද්ද? න්‍යාස පාඩම. මම හිතනවා ඔබ මේ වෙනකොටත් අධ්‍යයනය කරලා ඇති කියලා. න්‍යාස පාඩමෙන් තමයි මේ ගැටලුව ඔබට ලැබිලා තිබෙන්නේ. බලන්න, ඔබ න්‍යාස කියන්නේ තීරු සහ පීලි වශයෙන් සකස් කරන ලද සංඛ්‍යා වැලක් කියලා අධ්‍යයනය කරලා ඇති. මෙහි තියෙන සංඛ්‍යා වැලක් තීරු සහ පීලි වශයෙන් අධ්‍යයනය කරන ලද සංඛ්‍යා වැලක්. හොඳින් බලන්න. පළවෙනි න්‍යාසයේ තියෙන්නේ පේලිය 1 බිඳුව. දෙවෙනි පේලිය බිඳුව 1. දෙවෙනි න්‍යාසයේ පළමු පේලිය 3 1, දෙවෙනි පේලිය 2 2. දැන් තීරු බලමු. පළමුනි අංශයේ තීරුව තමයි එක බිංදුව. දෙවෙනි තීරුව බිංදුව එක. දැන් ඔබට තේරෙනවා පහළට තියෙන්නේ තීරු හරහට තියෙන්නේ පේලි. මේ හැම න්‍යාසයකට අපි ඝණයක් අර්ථ දක්වනවා. ඒ තමයි පේලි ගන්න තීරකරණින් ගුණ කිරීම වශයෙන් දාන්නේ ඝණය. ඔබ අධ්‍යයනය කරලා ඇතනම් ඔබට හොඳින් මතක ඇති. එහෙනම් මේ අපිට තියෙන දෙකේ දෙක ඝණය සහිත න්‍යාස දෙකක් ගුණ කරන්න. අපි ABCD අගයන්නේ හොයන්න යන්නේ. ගුණ කරද්දීම පළමු පේලිය පළමු තීරුවෙන් ගුණ කරන්න ඕනේ. බලන්න පළමු පේලිය එක බිංදුවනේ. පළමු තීරුව තුන දෙක. එක බිංදුව ගුණ කරන්න ඕනේ තුන දෙකින්. එක්වරක් තුන තුනයි. බිංදුවරක් දෙක බිංදුවයි. එක්වරක් තුන තුනයි. බිංදුවරක් දෙක බිංදුවයි. තුනයි බිංදුවයි එකතු කරපුවාම කීයද පුතේ? තුනයි. එහෙනම් මෙහි ඒහි අගය තුනයි. එකතු කරලායි ගන්නෙ. ගුණ කරලා ඉවර වෙලා අපි එකතු කරන්න ඕනේ. ආපහු බලන්න එකයි බිංදුවයි කියන පේලිය දෙවෙනි න්‍යාසයේ තුනයි දෙකයි කියන තීරුවෙන් ගුණ කරන්න. එතකොට අපි එක කියන අවයවය ගුණ කරන්නේ තුනෙන්. බිංදුව කියන අවයවය ගුණ කරන්නේ දෙකෙන්. තුන් වරක් එක තුනයි, දෙවරක් බිංදුව බිංදුවයි. තුනයි බිංදුවයි තුනයි. ඒතර ඒට එන්නේ අගය තුනයි. බීසොයමු. නැවතත් එක බිංදුව කියන පේලියෙන් දෙවෙනි තීරුව ගුණ කරන දෙවෙනි න්‍යාසයේ එක දෙක කියන තීරය. එක්වරක් එක එකයි, බිංදුවරක් දෙක බිංදුවයි. එකයි බිංදුවයි එකතු කරපුවාම එකයි. එහෙනම් B කියලා කියන්නේ එකයි. දැන් අපි පළමු පේලියෙන් ගුණ කරලා අවසානයි දෙවෙනි න්‍යාසයේ. දැන් දෙවෙනි පේලියෙන් පළමු න්‍යාසයේ දෙවෙනි පේලියෙන් ගුණ කරන්න යන බිංදුව එක ගුණ කරන්න ආයෙත් පළමු තීරුවෙන් තුනේ දෙක. බිංදුවරක් තුන බිංදුවයි, එක්වරක් දෙක දෙකයි. බිංදුවයි දෙකයි එකතු කරපුවාම දෙකයි. එහෙනම් C වලගිය දෙකයි. ඒ වගේම ඔබට පුළුවන් පළමු න්‍යාසයේ දෙවැනි පේලියෙන් දෙවන න්‍යාසයේ දෙවන තීරුව ගුණ කරන්න. ඒ කියන්නේ බිංදුවේ එකෙන් එකේ දෙක කියන තීරුව ගුණ කරන්න. බිංදුවරක් එක බිංදුවයි, එක්වරක් දෙක දෙකයි. බිංදුවයි දෙකයි එකතු කරපුවාම දෙකයි. එහෙනම් D හි අගය දෙකයි. බලන්න නැවතත් ඔබට A හි අගය තුනයි, B හි අගය එකයි, C හි අගය දෙකයි, D හි අගය දෙකයි වශයෙන් ලැබිලා ඇති. මම හිතන්නේ න්‍යාස ගුණ කිරීමේදී ඔබේ එම පේලි සහ තීරු හොඳින් අධ්‍යයනය කර තිබිය යුතුයි හොඳින් අවබෝධ කරගන්නට. න්‍යාස පිළිබඳ ගැටලු අපි ඉදිරියේදී දිගින් දිගටම සාකච්ඡා කරනවා. එහෙදිත් ඔබ මම හිතන්නේ මේ පාඩම අධ්‍යයනය කරලා නම් ගැටලු ගුණ කරලා සුළු කරලා පුරුදු වෙලා නම් පුරුදු පුහුණු වෙලා නම් ඔබට හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. මිලකට මම යොමු වන්න සූදානම් වන්නේ වීජීය භාග ගැටලුවකට. බලන්න දෙපොතේ වීජීය භාග ගැටලුව අපිට ලැබිලා තිබෙන්නේ තුන්ගිනි ගැටලුව ආකාරයට. මේ තුන්ගිනි ගැටලුවේ විශේෂත්වයක් තිබෙනවා. මෙවැනි ගැටලු සෑම ප්‍රශ්න පත්‍රයකම අනිවාර්යයෙන්ම එනවා. ඒ සමහරට ඉතාම පහසුවෙන් හදන්න පුළුවන් වෙන්නත් පුළුවන්. භාග එකතු කිරීමක් වෙන්න පුළුවන්, අඩු කිරීමක් වෙන්න පුළුවන්, ගුණ කිරීමක් වෙන්න පුළුවන්, බෙදීමක් වෙන්න පුළුවන්. වීජීය භාග ආකාරයෙන් තමයි අපිට ලැබෙන්නේ. බලන්න මේ හොඳින් මෙහි තියෙන භාග එකතු කිරීම. භාග එකතු කිරීමක් අඩු කිරීමක් කරන්න නම් ඔබට හොඳට මතක ඇති අපි අනිවාර්යයෙන්ම පොදු හරයක් ගන්න ඕනේ. ඒ කියන්නේ හරය සමාන වෙන්න ඕනේ. පළමු පදයේ තියෙන්නේ පහ බෙදීම 4a වර්ගය. එකතු කිරීම 3 බෙදීම 2a. අපිට හැකියාවක් තියෙනවා මේ 2a කියන පදය 4a වර්ගය බවට පත් කරන්න. එතකොට හරය සමාන වෙනවා. ඒ සඳහා අපි 2a ගුණ කළ යුත්තේ කීයෙන්ද කල්පනා කරා. අපි 2a ගුණ කළ යුත්තේ දරුවනේ 2a ගෙන්මයි. එවිට දෙවරක් දෙක හතර වෙනවා. a ගෙන් ගුණ කරපුවාම a වර්ගය. ඒවල දෙවෙනි බලය හේවත් a වර්ගය ලැබෙනවා. එහෙනම් දැන් හරය සමාන වෙනවා. නමුත් අපි දෙවන පදයේ 3 බෙදීම 2a කියන පදයේ 2a ගුණ කළේ 2a ගෙන්නේ. දැන් අපි ඉහළ ලවයත් ගුණ කරන්න ඕනේ 2a ගෙන්. 3 ගුණ කරන්න ඕනේ 2a ගෙන්. එවිට අපිට ලැබෙනවා එතනට දෙවරක් 3 6යි a. බලන්න පොදු හරය කියද එහෙනම් 4a වර්ගය. අපිට ඉහලින් ලැබෙනවා 5 එකතු කිරීම 6a. නමුත් පුතේ අපිට ඒක සුළු කරන්න බෑ. 5 සහ 6a කියන්නේ විජාතීය පද. එසේනම් තුන්වෙනි ගැටලුවට පිළිතුරු වශයෙන් ඔබට ලැබෙන්නේ 5 ධන 6a යට 4a වර්ගය. 5 ධන 6a යට හතරයි ඒ වර්ගය කියන පිළිතුරු තමයි අපිට තුන්වෙනි ගැටලුව සඳහා පිළිතුරු වශයෙන් ලැබෙන්නේ. ඉතින් දරුවනේ ඔබට මීළඟ ගැටලුව ලෙස ලැබිලා තිබෙන්නේ සිව්වන ගැටලුව. සිව්වන ගැටලුවේ තිබෙන්නේ කුඩා පොදු ගුණාකාරයේ සොයන්න. 2015 පසු වසරවලදී ගණිතයේ ප්‍රශ්න පත්‍රයේදී ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්යෙන් මෙවැනි ආකාරයේ සරල කුඩා පොදු ගුණාකාර ගැටලුවක් ලැබෙනවා. මේ කුඩා පොදු ගුණාකාර ගැටලුවේ විශේෂත්වය තමයි 3x වර්ගය කියන පදයේ 2xy කියන පදයේ සහ xy වර්ගය කියන පදවලට අදාළ කුඩා පොදු ගුණාකාරය සොයනවා. මේක ඉතාම සරලයි. කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ පද තුනෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව. මේ පද තුනෙන්ම බෙදෙන්න ඕනේ. 3x වර්ගයෙන් බෙදෙන්නත් ඕනේ, 2xy ගෙන් බෙදෙන්නත් ඕනේ, xy වර්ග වලින් බෙදෙන්නත් ඕනේ. ඉතින් මේ කුඩාම සංඛ්‍යාවට අපි ගන්න ඉස්සෙල්ලාම ඔබ සොයන්න මේ අංකවල නැත්නම් ඉලක්කම් වල, ඒ කියන්නේ සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය 3 සහ 2 තියෙන. මේ 3යි 2යි කුඩා පොදු ගුණාකාරය සොයන්න නම් අපි ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යමු. 3යි 2යි ලියාගෙන 2කින් බෙදන්න මුලින්ම ප්‍රථමක සංඛ්‍යාවක්. 2කින් බෙදුවම ඔබට ලැබෙනවා 1 සහ 3. නැවත 3ෙන් බෙදන්න. ඒකට ලැබෙනවා 1 සහ 1. ඒ කියන්නේ මෙම සංඛ්‍යා 3 සහ 2 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය 6යි. 3 + 2 6යි. ඔබට මතක ඇති. ඊළඟට පහසුකම තමයි මෙම ආකාරයෙන් තිබුණොත් දරුවනේ x ගන්නකෝ. x වල තියෙන විශාලතම බලය ගන්න. ඒ තමයි 2. පළමු පදයේ තියෙන x වල දෙවෙනි බලය. ඒ වගේම y ගේ තියෙන විශාලතම බලයක් ගන්න. ඒ තමයි 2. y අවසාන පදයේ තියෙන xy වර්ගය කියන එක. එහෙනම් දැන් අපි 6 හොයාගත්තා. ඒ වගේම x වර්ගය සහ y වර්ගය ලබා ගත්තා. පියවර ටික නැවතත් මම මතක් කරන්නම්. පළමුව දී ඇති සංඛ්‍යාවල පදවල ඇති සංඛ්‍යාවල සංගුණකවල සොයා ගන්න කුඩා පොදු ගුණාකාරය 6. ඊළඟට ඇති පදවල විශාලතම බල ලබා ගන්න. x වර්ගය සහ y වර්ගය. නම් මෙහි පිළිතුර වශයෙන් අපිට ගන්න පුළුවන් 6යි x වර්ගය සහ y වර්ගය. 6යි x වර්ග y වර්ග තමයි මෙහි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. ඊළඟට දරුවනේ අපිට ලැබිලා තියෙන අසමානතා ගැටලුව. මේ අසමානතා ගැටලුව විසඳගමන්නේ ඔබ අනිවාර්යයෙන්ම අසමානතා ගැටලු විසඳීමේ නීති දැනගන්න ඕනේ. මේ අසමානතාවයක් සමීකරණයක් විසඳීමට ආසන්න සමානයි. අසමානතා ලකුණ අපි දන්නවා තුඩ නැත්නම් ඔයාලගේ වචනෙන් කිව්වොත් කට වැසුණු පැත්ත නැත්නම් සිහින් පැත්තට අපි කියන කුඩා පැත්ත. කට ඇරුණු විශාල පැත්තට අපි කියන විශාල පැත්ත. ඉතින් මේකේ කියනවා 2x ඍණ 3 කුඩයි හා සමානයි. ඍණ 7ට වඩා. මොන ප්‍රකාශෝනින් බලන්න 2x අඩු කිරීම 3 කුඩයි හා සමානයි ඍණ 7ට වඩා. ඒතකොට අපිට මේකෙන් දැන් x තනි කරන්න ඕනේ සමාන ලකුණෙන් එක් පැත්තක x තනි කරන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මේ x තනි කරන්න නම් අපි ඍණ 3 ඉවත් කරන්න ඕනේ. ඍණ 3 ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි දෙපසටම ධන 3ක් එකතු කරන ප්‍රතිගණිත කර්මය. ඍණ 3 ඉවත් කිරීමේ ක්‍රමවේදය දෙපසටම ධන 3ක් එකතු කරන. ඒතකොට අපිට ලියන්න පුළුවන් 2x ඍණ 3 එකතු කිරීම 3 කුඩයි හා සමානයි ඍණ 7 එකතු කිරීම 3 ධන 3. එතකොට ඍණ 3ට ධන 3 කැපිලා මේ ඉතිරි වෙනවා 2x. තමන්ගේ වම් අත පැත්ත ඉතුරු වෙනවා 2x. දකුණු අත පැත්ත ඉතුරු වෙනවා ඍණ 7ට ධන 3ක් එකතු කරපුවාම ඍණ 4යි. 2x කුඩයි හා සමානයි ඍණ 4යි. දැන් අපි 2x කින් x හොයන නම් දෙපසම 2කින් බෙදෙනවා. දෙපසම 2කින් බෙදෙනවා. එතකොට අපිට ලැබෙනවා x කුඩයි හා සමානයි ඍණ 2කට වඩා. x කුඩයි හා සමාන ඍණ 2කට වඩා. මෙහිදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කරුණ තමයි දරුවනේ අපි බෙදුවේ ඍණ සංඛ්‍යාවකින් හෝ ගුණකරේ ඍණ සංඛ්‍යාවක නම් අසමානතා ලකුණ අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. මෙම ගැටලුවේදී මාරු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වැරදි. මොකද මෙහි අපි බෙදුවේ ධන 2කින්. නමුත් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් ඍණ 2කින් ඍණ ගුණ කරත් හෝ බෙදුවොත් අනිවාර්යෙන් අසමානතා ලකුණ වෙනස් කරන්න ඕනේ. තියෙන පැත්ත වෙනස් කරලා දාන්න ඕනේ. ඒ ගුණ කිරීමේදී හා බෙදීමේදී ඍණ සලකුණකින් ඍණ ලකුණක් සහිත සංඛ්‍යාවකින්. එසේනම් මෙහි අපිට ලැබෙනවා අවසාන පිළිතුර වශයෙන් x කුඩයි හා සමාන ඍණ 2කට වඩා. දැන් මේ සංඛ්‍යා රේඛාවේ තියෙන ඍණ 2කට වඩා කුඩා සංඛ්‍යා අනිවාර්යෙන් ඔබ පාඩ කරන්න. විසඳුම් කුලකයේ ඇහුවොත් ඍණ 2කට වඩා කුඩා ඒවා තමයි ඍණ 3, ඍණ 4, ඍණ 5. ඒවා තමයි කුඩා ඒවා. විසඳුම් කුලකයේ පූර්ණ සංඛ්‍යා විසඳුම් කුලකයේ කිව්වොත් අපි ඒ ආකාරයෙන් පිළිතුරු සපයන්න දරුවනේ. එවනම් මේ පිළිතුරු ලැබ සංඛ්‍යා රේඛාවමද ලකුණු කරන් ඍණ 3 සහ ඍණ 4 කියන සංඛ්‍යා. මීළඟ ගැටලුවේදී දරුවනේ අපි අංක 6 කියන ගැටලුව සාකච්ඡා කරන්නේ. ඔබට මම මෙම පාඩම මෙම රජරට ගුරු ගෙදර තුළින්ම උගන්වා තිබෙනවා. හොඳට කල්පනා කර. මෙහි PQRS යන ලක්ෂ්‍ය වෘතය මත පිහිටනවා. ඔබ දන්නවා කිසියම් චතුරස්‍රයක ලක්ෂ්‍ය වෘතය මත පිහිටනවා නම් අපේ කියනවා වෘත චතුරස්‍රයක් කියලා. වෘත චතුරස්‍ර ආශ්‍රිතව ප්‍රමේයන් කිහිපයක් ඉගෙන ගත්තා. මෙහිදී සිහිපත් කරන්න වෙනවා. මම පළමුව මෙහි අපිට සොයන්න තියෙන QRS කෝණය. QRS කෝණය. එසේනම් R ශීර්ෂ සහිත කෝණය තමයි සොයන්න ඕනේ. මෙතන කලින් අපි උඩ තියෙන QPS ත්‍රිකෝණය. QPS ත්‍රිකෝණය නම් බලන්න. QPS ත්‍රිකෝණය. ඒ සමදිවිපාද ත්‍රිකෝණය. ඔබට මතක් වෙනවා සමදිවිපාද ත්‍රිකෝණ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමානයි. එසේනම් අපිට පේනවා අංශක 40ක් තියෙනවා QP පාදයට ඉදිරියෙන්. ලබා ගන්න පුළුවන් PS පාදයට ඉදිරියෙන් තියෙනවා අංශක 40. ඇයි? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමාන වෙන නිසා. එසේනම් අපි QPS ත්‍රිකෝණයේ 40 අගයන් දෙකක් තියෙනවා. එසේනම් P ශීර්ෂයේ අගය කීයද? QPS කෝණය එනම් අංශක 100ක් වෙනවා. ඒට හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වීම නිසා. ඔබ එසේනම් QPS කෝණය හොයාගත්තා අංශක 100යි. ඔබ දන්නවා මෙහි P ශීර්ෂ සහිත කෝණය සහ R ශීර්ෂ සහිත කෝණය මෙන්න මේ QPSR කියන වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. ඕනෑම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඕනෑම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. එසේනම් QPSR වෘත්ත චතුරස්‍රයේ P සහ R කියන කෝණ දෙකෙහි එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. අපි සොයාගත්ත P කියන කෝණය අංශක 100යි. එසේනම් R කෝණය අංශක 80ක් විය යුතුයි. QRS යගේ අංශක 80යි. අපි බලන්න හොඳින් මෙවැනි ගැටලු විසඳීමේදී ඔබ ඉතාම සරල මට්ටමේ ප්‍රමේයන් කිහිපයක් තමයි අහන්නේ. මේ ප්‍රමේයන් හොඳින් අවබෝධ කරගෙන තිබුණා නම් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අවබෝධ කරගෙන තිබුණා නම් ඔබට හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. මීළඟට දරුවනේ අපි සූදානම් වෙන්නේ හත්වන ගැටලුවට යන්න. සූදානම් වන්නේ හත්වන ගැටලුවට යන්න. හත්වන ගැටලුවේදී අහන්නේ බඳුනක එකම තරමේ බෝල 9ක් ඇත. මෙම එකම තරමේ බෝල 9ක් ඇත කියන එකේ අදහස වන්නේ මේ සසම්භාවී පරීක්ෂණයක් යන්නයි. අහඹු ලෙස ගන්න පරීක්ෂණය. සෑම ක්‍රියාවක්ම නැත්නම් සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව සමානයි කියන එක තමයි මෙහි අදහස වන්නේ. එකම තරමේ බෝල. ඉතින් පහක් කහ පාටක් තියෙනවා. ඉතිරි ඒවා කොළ පාටයි යන්නේ අර්ථය ඉතිරි හතර කොළ පාටයි. නමෙන් පහක් කහ පාටයි ඉතිරි හතර කොළ පාටයි. එකකට පසු එකක් ගත්තේ නම් මෙහි නෑ කිසිදු අවස්ථාවක සඳහනක් දාලා ගත්ත බෝලේ දානවා කියලා. ගත්ත බෝලේ දානවා කියලා දීලා තිබෙන්නේ අපට. ඒකට අපි කියනවා ප්‍රතිස්ථාපනය ප්‍රතිස්ථාපනය නැත්නම් ප්‍රතිස්ථාපනය රහිතව. ගත්ත බෝලේ දැම්මේ නෑ. එකකට පස්සේ එකක් ගන්නවා. ඒ සඳහා අපි අහනවා පළමු බෝලේ කහ සහ දෙවැනි බෝලේ කොළ වීමේ සම්භාවිතාවය. පළමු බෝලේ කහ සහ දෙවන බෝලේ කියන පදේ නැවතන කොළ වීමේ සම්භාවිතාව කියලා. එක බෝලයක් කහ සහ කොළ වෙන්න බැහැනේ. ඒ නිසා පළමු බෝලේ කහ සහ දෙවන බෝලේ කොළ වීමේ සම්භාවිතාව තමයි අහන්නේ. අපිට රුක්සටහන් මතකයිනේ. මේ රුක්සටහනක අතු සියල්ල එකතු එකක් වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලාම රුක්සටහනක් නැත්නම් අසමාන්තර ලකුණු හැඩේසී තියෙන රුක්සටහන අඳිනවා. ඒක ලැබෙන්න පුළුවන් අපිට කහ සහ කොළ. ඉහළ අක්ෂයේ කහ ලෙසත් පහළ අක්ෂයේ කොළ ලෙසත් මන් නම් කරමි. කහ ලැබීමේ සම්භාවිතාව කීයද? සියල්ල 9යි 9න් 5යි. ඒ අක්ෂය මත ඔබ 9න් 5 දාන්න ඕනේ. කොළ ලැබීමේ සම්භාවිතාව කීයද? 9න් 4යි. එම අක්ෂය මත ඔබ 9න් 4 සලකුණු කරන්න ඕනේ. ඉන්පසු දෙවන ගැනීම. දැන් කහ අතර වෙනම නැවත අත්තක් අඳින්න ඕනේ. කොළ අතර වෙනම නැවතත් තකනින්. දැන් මෙහි බෝල තියෙන්නේ 8යි කියන එක ඔබට හොඳින් මතකයේ තියෙන්න ඕනේ. 9ක් තිබ්බ අපි එකක් ගත්තා. ඒ තියෙන්නේ දැන් එළියේ. දව බෝල තියෙන්නේ 8යි. එසේනම් දැන් අපි කහ අතට ගියොත් පළමු වතාවේ අපිට පැමිණියේ කහ බෝලයක් නේ. දැන් මේ කහ බෝල තව 4යි තියෙන්නේ. ඔක්කොම බෝල 8යි, කහ බෝල 4යි. එහෙනම් දැන් කහ අපි ඉහලින් ඇදපු කහ අතර ඇදපු දෙවන ගැනීම කිනා අක්ෂියේ එයත් කහ ලැබෙන්න පුළුවන් කොල් ලැබෙන්න පුළුවන් නමුත් කහ ලැබීමේ හැකියාව තියෙන අටෙන් හතරයි මොකද පළවෙනිට ආපු බෝලයක් කහ පළවෙනි ආපු බෝලේ කහ කියලා සලකුවම අපිට කොළ තාම හතරම තියෙනවා එහෙනම් කොළ ලැබීමේ හැකියාව අටෙන් හතරයි ඔන්න දෙවෙනි අක්ෂයේ කහ පළමුළු ගැනීම කහ කියන අක්ෂයට අදාළව දෙවෙනි ගැනීමේදී තියෙනවා කහ සහ කොළ කහ ලැබීමේ හැකියාව අටෙන් හතරයි කොළ ලැබීමේ හැකියාව අටෙන් හතරයි සමාන හැකියාවක් තියෙනවා අපි පළමු ගැනීමේ කොළ කියලා හිතමුකෝ එතකොට දෙවෙනි ගැනීමේදී කහ ලැබෙන්න පුළුවන් කොළ ලැබෙන්න පුළුවන් කහ ලැබීමේ හැකියාව අටෙන් පහයි බෝල අටක් තිබුණට පළමු ගැනීම කොළ නම් කහ බෝල පහම එහි තියෙනවා කොළ දෙවෙනි ගැනීමේදී කොළ ලැබීම සම්භාවිතය නම් අටෙන් තුනයි ඔබට දැන් පැහැදිලි ඇති මා කියන ආකාරයට ලොකුසටහනක් නමුත් මෙතනදී අහන්නේ පළමු ගැනීම කහ සහ දෙවන ගැනීම කොළ වීම අපි ඒ අත්ත දිගේ යන්න ඕනේ පළමු ගැනීම කහ ගියා නමෙන් පහයි ඒත් එකම යනවා දෙවෙනි ගැනීම කොළ අත්තේ අටෙන් හතරයි එහෙනම් ඔබ ඒ දෙක ගුණ කරලයි අදාළ සම්භාවිතාව ලබා ගත යුත්තේ නමෙන් පහයි අටෙන් හතරයි ගුණ කරනකොට අපිට ලැබෙනවා කීයක්ද හැත්ත දෙකෙන් විස්සක් හැත්ත දෙකෙන් විස්සක් හැත්ත දෙකෙන් විස්සයි කියන පුතේ දහ අටෙන් පහයි මේකට ලැබෙන පිළිතුර තමා දහ අටෙන් පහ එහෙනම් හත්වෙනි ගැටලුව සඳහා ඔබ පිළිතුරු වශයෙන් ලබා ගන්න තියෙන්න ඕනේ දහ අටෙන් පහ ඔව් දුර පිටේ කාලය කිමින් කිමින් ගත වෙලා යන නිසා අපි අටවෙනි ගැටලුවට යමු අටවෙනි ගැටලුව හොඳින් බලන්න මා ඔබට පෙර සඳහන් කළ පරිදි මේ දෙන්නේ ප්‍රස්තාරයේ දීලා ඔබෙන් එහි සමීකරණය අහන අවස්ථාව ප්‍රස්තාරය ඔබට දීලා තියෙනවා එහි සමීකරණය අහන අවස්ථාවක් තමයි තියෙන්නේ ප්‍රස්තාරයේ ඛණ්ඩාංක පැහැදිලිව දීලා තියෙනවා බලන්නකෝ පළමු ඔබ දක්න ලැබෙන ඛණ්ඩාංකය ඍණ 1 ධන 5 ඒක ප්‍රස්තාරයේ y අක්ෂයේ ඡේදනය කරන්නේ ධන 3 නැවත ඔබට දීලා තියෙනවා ධන 1 ධන 1 කියන ඛණ්ඩාංක මෙන්න මේ තුන තමයි ඔබට මෙතන තව වැදගත් නමුත් ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ ප්‍රස්තාරයක් මේ පැත්තට ආනත වෙලා තියෙනවා කියන්නේ අනුක්‍රමණය ඍණ අපි කියන x අක්ෂයේ ධන දිශාව සමග ප්‍රස්තාරයේ මහා කෝණයක් හදනවා නම් අනුක්‍රමණය ඍණ ඔබට සරලව මතක තියාගන්න පුළුවන් මේ ආකාරයට ආනත වෙලා තියෙනවා නම් අනිත් දෙසට ප්‍රස්තාරයේ අනුක්‍රමණය ඍණ දැන් අපි ගැටලුවට යමු ඔබට හොඳට මතකයි මෙම ගැටලුවෙන් කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරයක් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරයක් පුතේ එතකොට මෙම ප්‍රස්තාරයේ y හි යගේ x හි යගේ අපිට අවශ්‍ය නැහැ නමුත් අපි m සහ c සඳහා අගයන් යොදන්න ඕනේ අවසාන සමීකරණය ලියමු දැන් අපි මුලින්ම c හඳුනා ගනිමු c කියන්නේ අන්තඃඛණ්ඩය ප්‍රස්තාරයේ y අක්ෂයේ ඡේදනය කරන ස්ථානය c කියන්නේ අන්තඃඛණ්ඩය ප්‍රස්තාරයේ y අක්ෂයේ ඡේදනය කරන ස්ථානය එහෙනම් c සමානයි ධන 3යි කෙලින්ම ඔබට c හි යගේ අපිට පේනවා ප්‍රස්තාරයේ y අක්ෂයේ ඡේදනය කරලා තියෙන්නේ ධන 3ේදී. එහෙනම් මෙහි යගේ කියද ධන 3යි. C සමානයි ධන 3යි. මෙලකට අපිට අවශ්‍යයි අනුක්‍රමණය සොයන්න. මම මෙතන පෙර ඔබට මතක් කරා අනුක්‍රමණය සොයන්නේ y වෙනස බෙදීම x වෙනසෙන්. අනුක්‍රමණය සොයන්න කොහොමද දරුවනේ? y වෙනස බෙදීම x වෙනසෙන්. දැන් අපි මේකේ ඛණ්ඩාංක දෙකක් ගමු. මම ගන්නවා ඍණ 1 ධන 5 කියන ඛණ්ඩාංකය සහ ධන 1 ධන 1 කියන ඛණ්ඩාංක දෙක. ඔබට කැමති ඛණ්ඩාංක දෙකක් ලබා ගන්න පුළුවන්. මෙහිදී පළමු අපි සඳහන් කරනවා ඍණ 1 ධන 5. දෙවනුව ධන 1 ධන 1. y වෙනස බලමු. අපි 5න් එකක් අඩු කරමු. පළමු ඛණ්ඩාංකෙන් දෙවන ඛණ්ඩාංකය අඩු කරමු. y නේ පළමු එකේ y 5යි දෙවන එකේ y 1යි. 5න් එකක් අඩු කරපුවම y වෙනස 4යි. x වෙනස බලමු. ඍණ 1 අඩු කිරීම ධන 1. පළමු ඛණ්ඩාංකයේ x ඍණ 1යි. දෙවන ඛණ්ඩාංකයේ x යගේ ධන 1යි. ඍණ 1න් ධන 1ක් අඩු කරපුවම පුතේ ඍණ 2යි පිළිතුර. 5න් එකක් අඩු කරපුවම ධන 4යි. ඍණ 1 අඩු කිරීම ඍණ 1 කියන්නේ ඍණ 2යි. අපි ධන 4 ඍණ 2න් බෙදපුවම පුතේ පිළිතුර වශයෙන් අපිට ලැබෙනවා ඍණ 2. ඔබට පැහැදිලි මෙම පිළිතුර නිවැරදි බව. ඒයි ප්‍රස්තාරයේ මේ පැත්තට ආනත වෙනවා නම් අනිවාර්යෙන් අනුක්‍රමණ ඍණාගයක් වෙන්න ඕනේ. එහෙනම් අපිට දැන් මෙහි පිළිතුර වශයෙන් ලැබෙනවා අනුක්‍රමණයක් ඍණ 2යි. අන්තඃඛණ්ඩයේ ධන 3යි. ඔබට පිළිතුර වශයෙන් ලබා ගන්න පුළුවන් y සමානයි ඍණ 2යි x ධන 3. y සමානයි ඍණ 2යි x ධන 3 තමයි අටවෙනි ගැටලුව සඳහා පිළිතුර වශයෙන් ඔබට ලැබෙන්නේ. දැන් අපි 9 වෙනි ගැටලුවට යමු. 9 වෙනි ගැටලුව ඉතාමත් සරල ආකාරයේ ගැටලුවක්. ඔබ වර්ග සංඛ්‍යා සියල්ල දැන සිටියා නම් එකේ සිට ඔබ අසන් ලෙස පහළොස්වරක් පහළව නැත්නම් 15 වෙනි වර්ග සංඛ්‍යාව පිළිබඳව සමචතුරස්‍ර සංඛ්‍යාව පිළිබඳවත් ඔබ මතක තබා ගත යුතුයි. පූර්ණ සංඛ්‍යාමය පිළිතුරක් ලැබෙන්නේ කුමන ඒවායින්ද? 44ට පූර්ණ සංඛ්‍යාත්මක වර්ගමූලයක් නැහැ. මොකද 44 සමචතුරස්‍ර සංඛ්‍යාවක් නෙවෙයි. 49 නම් ඔබ දන්නවා පූර්ණ සංඛ්‍යාත්මක පිළිතුරක් ලැබෙනවා. 81 වර්ගමූලයේ 9යි. 81 වර්ගමූලයේ 9යි. එහෙනම් ඒ පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. ඒ වගේම තමයි 146. 146ට පූර්ණ සංඛ්‍යාත්මක වර්ගමූලයක් නැහැ. පැහැදිලි නේද? ඒ වගේම තමයි 196ට ඔබට පූර්ණ සංඛ්‍යාත්මක වර්ගමූලයක් ලැබෙනවා 14 ලෙස. එහෙනම් 81 සහ 196 කියන පිළිතුර තමයි ඔබට පූර්ණ සංඛ්‍යාත්මක වර්ගමූලමින් වගේ ලැබෙන්නේ. දැන් අපට පැහැදිලි 9 වෙන ගැටලුවේ ආකාරය පුතේ ගැටලු ආකාර කිහිපයක් ලැබෙන්න පුළුවන්. ඔබට මේ වගේ පූර්ණ වර්ග සංඛ්‍යා තුලත් දැන් අපි හිතමුකෝ ඔබට ලැබෙන්න පුළුවන් මූල 81 සහ මූල 100 අතර තියෙන සංඛ්‍යාවක් විල කුමන පූර්ණ වර්ග අතර පිහිටයිද? අපි 90 මූල 90 දෙනවා කුමන පූර්ණ වර්ග සංඛ්‍යා අතර පිහිටයිද? උතුර ඔබට ලියන්න ඉන්නේ නැත්නම් කුමන පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද කියලා. උතුර මූල 81 සහ මූල 100 කියන්නේ මූල 81 යගේ 9යි 100 අගේ 10. එහෙනම් 9ත් 10ත් අතර කියලා තමයි ලියන්නේ. අපි හිතමුකෝ මෙහෙම අහන්න පුළුවන් සන්නිකර්ෂණයෙන් දශම ස්ථාන දෙකකට අගේ සොයන්න එන්නත් පුළුවන්. බෙදීමේ ක්‍රමෙන් වර්ගමූල හොයන්න එන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඊටාම සරල මට්ටමේ ඔබට වර්ගමූලයන් දීලා ඒකට අදාළ පූර්ණ වර්ග සංඛ්‍යාව නැත්නම් ඊට අදාළ වර්ග සංඛ්‍යාව හොයන්නත් පුළුවන්. එහෙමත් වෙනවා. මේ ආකාර කීපයක ගැටළු වෙන විශේෂයෙන් දැන් මෑත කාලයේ වැඩියෙන් මාවේ කුමන පූර්ණ වර්ග අතර පිහිටයිද නැත්නම් කුමන පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද කියන කතාව තමයි ආවේ. එවැනි ගැටලු කිහිපයක් විසඳීම නම් අත්‍යවශ්‍ය වෙනවා. 10 වෙනි ගැටලුවට මොකද? පොල්ගස් 15කින් කැඩූ පොල්ගෙඩි ගණනේ මධ්‍යන්නේ 8ක් නම් පොල්ගස් 15කින් කැඩූ පොල්ගෙඩි ගණනේ මධ්‍යන්නේ 8ක් නම් මුළු පොල්ගෙඩි ගණන කීයද? දැන් පුතේ හොඳට කල්පනා කරන්නකො. මධ්‍යන්නේ සමානයි දත්තවල මුළු එකතුව බෙදීම මුළු සංඛ්‍යාත කියලා තමයි කතා කරේ. අපි මධ්‍යන්නේ භාවිතා කරන නිරූපයගයක් විදිහට ඊට පෙර මම ඔබට රජ රට ගුරු ගෙදර තුලින් මේ ගැන කියලා දුන්නා. මධ්‍යන්නේ කතා කරන්නේ නිරූපයගයක් විදිහට. ඒ කියන්නේ මෙම පොල්ගස් 15ම ගෙඩි අඩු වැඩි වශයෙන් කැඩෙනවනේ. නමුත් අපි මේ 15ම නියෝජනය කරන්න භාවිතා කරන්නේ 8 කින සංඛ්‍යාව මධ්‍යන්නේ. මාතේ භාවිතා කරන්න පුළුවන්. මධ්‍යස්ථයේ භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ විශේෂයෙන් දැන් මම ආයෙත් මතක් කරන උඹට මධ්‍යන්නේ සමානයි දත්තවල මුළු එකතුව බෙදීම මුළු සංඛ්‍යාවේ. මේ පොල් කතාවට මේ අදාළ කරගත්තොත් මධ්‍යන්නේ සමානයි මුළු පොල් ගෙඩි ගණන බෙදීම මුළු ගස් ගණන කියලා ලියන්නත් පුළුවන්. මධ්‍යන්නේ අපිට 8යි කියලා දීලා තියෙනවා මෙතන. දත්තවල මුළු එකතුව නැත්තම් මුළු පොල් ගෙඩි ගණන තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි දන්නවා මුළු පොල් ගස් සංඛ්‍යාව 15යි. අපිට ලැබෙනවා 8 සමානයි මුළු පොල් ගෙඩි ගණන බෙදීම 15. දැන් බෙදීම 15 සමාන ලකුණින් අනිත් පැත්තට අරගෙනම අපි මුළු පොල් ගෙඩි ගණන සොයන්න ඕන නිසා. ඒකට අපිට ලැබෙනවා මුළු පොල් ගෙඩි ගණන සමානයි මධ්‍යන්නේ ගස් සංඛ්‍යාවෙන් ගුණ කරපුවම වෙනවා පුතේ 120ක්. එසේනම් මෙම ගැටලුවට අදාළව මුළු පොල් ගෙඩි ගණන කීයක්ද? 120ක් විය යුතුයි. ඒ ඔබ මතක් කරගන්න මධ්‍යන්නේ ගුණ කරා මුළු සංඛ්‍යාතෙන්. එතකොට ලැබෙනවා අපිට සිග්මා Fx හේවත් මුළු පොල් ගෙඩි ගණන. දැන් ඊළඟට අප 11 වෙනි ගැටලුවට යනවා. 11 වෙනි ගැටලුව හොඳින් බලන්න. 1 11 පන්තියේ තරම සහ මධ්‍යයේ සොයන්න. 1 11 පන්තියේ තරම. මේ පන්තියේ තරම යන්නේ අදහස් වෙන්නේ දරුවනේ කොයිතරම් දත්ත ප්‍රමාණයක් එක පන්තියට වැටෙනවද? කොයිතරම් පරාසයක දත්ත ප්‍රමාණයක් එක පන්තියකට වැටෙනවද? පරාසයක දත්ත ප්‍රමාණයක්. මේක අපි හොයන්නේ පූර්ව සීමාවෙන් අපර සීමාවෙන් අපර සීමාවෙන් පූර්ව සීමාව අඩු කරලා. ඒ කියන්නේ 11න් 1 අඩු කරනවා. 11න් අඩු කරපුවම කීයද? 10යි. මේ පන්තිය තරම එතකොට 10යි. අපි කියමුකෝ එතකොට මේ පන්තිය වැටෙන්නේ 1 සහ ඊට වැඩි 11ට අඩු. දැන් මේ පන්තිය වැටෙන්නේ 1 සහ ඊට වැඩි 11ට අඩු. එහෙම තමයි. එතකොට ඊළඟ එක වැටෙනවා 11 20. ඒ කියන්නේ 11 සහ ඊට වැඩි 20ට අඩු. අන්න ඒ ආකාරයෙන් ලැබෙන්න පුළුවන්. එතකොට බලමු අපි 1 සහ ඊට වැඩි කොළහට අඩු කියන්න කිවේ තුර අපිට මේ පන්තිය වැඩනවා එක දෙක තුන්න හතර පහ හය හත අට නමය දහය. එකොළහ මේකට අයිතින එළම පන්තිය තරම කියද දහයයි. එක හොයන්නේ ඔබ අපර සීමාව එකොළහ පූර්ව සීමාව එක අපර සීමාවෙන් පූර්ව සීමාව අඩු කරන්න. හරි මධ්‍ය ගේස්වයන එකන මේ පන්තිය නියෝජනය කරන්න තනියගයක්. මේ පන්තිය නියෝජනය කරන තනියගයක්. අපි ඒ සඳහා ගන්නවා මේකේ පූර්ව සීමාවේ අපර සීමාවේ එකතු කරලා දෙකෙන් බෙදලා එනාගේ. එකට 11 එකතු කරපුවාම කීයද පුතේ 12යි. 12 දෙකෙන් බෙදපුවාම 6යි. එහෙනම් මෙව පන්තියේ මධ්‍ය අගය 6යි. මොකද මේ මධ්‍ය අගයේ අපිට මධ්‍යන්නේ සෙවීමේ ආකාර දෙකක් ලැබෙනවනේ. උපකල්පිත මධ්‍යන්නේ සුලින් සෙවීම, ඒ කියන්නේ තීරු පහේ ක්‍රමය සහ සාමාන්‍ය ක්‍රමය. නේ? සිග්මා Fx සිග්මා Xින් බෙදලා ගත්ත ක්‍රමය ඔබට මතකදනේ. තීරු හතරේ ක්‍රමය. මේ ක්‍රම දෙකේදීම දෙවෙනි තීරුව වශයෙන් ඔබට සොයාගත යුත්තේ මධ්‍ය අගයේ තීරුව. මධ්‍ය අගයේ තීරුව. ඒතර මධ්‍ය අගයේ තීරුව සම්පූර්ණ කිරීමට ඔබට ලකුණු දෙකක් නැත්නම් ලකුණක් ලබා ගන්න පුළුවන්. දැන් මධ්‍යන්නේ ගාන ගණන සාමාන්‍යයෙන් දරුවනේ ඕනෑම ප්‍රශ්න පත්‍රයක. අපි දන්න ඉතිහාසයේ සෑම ප්‍රශ්න පත්‍රයකම සංඛ්‍යාන ගැටළු වෙනවා. ඒ සංඛ්‍යාන ගැටළුව විසඳීමේදී ඔබ සතු කුසලතාවයක් තියනවද කියන එක තමයි මෙම 11 වෙනි ප්‍රශ්නයෙන් පරීක්ෂා කර බලන්නේ. එහෙනම් එහි පන්තියේ තරම 10යි මධ්‍ය අගය කීයද 6යි මධ්‍ය අගය 6යි. මීළඟ ගැටලුව වශයෙන් පුතේ අපිට ලැබෙනවා 12 වන ගැටලුව. බලන්න වට ප්‍රස්ථාරයක් තියෙනවා. හොඳින් බලන්න. දුර සිට විදින ලද ඊතලයක් රතු හෝ කොළ කොටස මත පතිත වීමේ සම්භාවිතාවයේ සොයන්න කියලා තියෙනවා. දැන් එම අදාළ දත්තය වට ප්‍රස්ථාරයකට ගැනීමේදී රතු පාටට වදින්න දින කෝණය අංශක 90යි. හොඳින් බලන්න. කොළ පාටට වදින්න දින හැකියාව තියෙන කෝණය අංශක 120යි. කහ පාටට වදින්න දින හැකි කෝණය අංශක 150යි. එතකොට මේ තුන ඔබ දකිනවා මෙම කේන්ද්‍රයේ වටා කොණවල එකතුව අංශක 360ක්. වට ප්‍රස්ථාරයක් ඇඳීමේ මූලික සංකල්පය. අපි බලමු 360ක් ගැලපෙනවද කියලා. ඔව්. 150යි 90යි කීයද? 240යි 120යි 360යි. එසේනම් අපි සාමාන්‍යයෙන් අපි අහන ප්‍රශ්නය බලන්න හොඳයි. සම්භාවිතාවයේ සොයන්න. අපි සම්භාවිතාව හොයන්නේ කොහොමද? අපේක්ෂිත සිද්ධීන් ගන්න බෙදීම නියදි අවකාශය. නියදි අවකාශය කියන්නේ මොකක්ද? සිදුවිය හැකි සියලුම සිද්ධීන් ගණන. අපේක්ෂිත සිද්ධීන් කියන්නේ අපි අපේක්ෂා කරන සිද්ධි. අපිට මේ වට ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපි අපේක්ෂා කරන්නේ රතු හෝ කොළ කොටස මත පතිත වීමේ සම්භාවිතාව. රතු මත බැබුණොත් අංශක 90යි, කොළ මත අංශක 120යි. ඒ දෙක එකතු කරොත් අපි අපේක්ෂා කරන්නේ ඒ දෙක අංශක 210යි. නියදි අවකාශය වේවගන්න. ඒ කියන්නේ මේ කතන්දර මේ කතාව විය හැකි සියලුම සිද්ධීන් වලට ගත්තොත් අපි අංශක වලින් අංශක 360යි. අංශක 360යි. නමුත් 360න් 210 අංශක ප්‍රමාණයක් තමයි තියෙන්නේ අපි අපේක්ෂා කරන රතු හෝ කොළ කොට සඳහා. එසේනම් 360ට 210ක් කියලා තමයි අපි සම්භාවිතාව සටහන් කරන්නේ. මෙහිදී අග බිඳු දෙක සුළු කරන්න පුළුවන්. ඒක ලැබෙනවා 36ට 21ක්. අපිට මේ සංඛ්‍යා දෙක තුනෙන් සුළු කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා කීයද? 12න් 7ක්. මේ ගැටලුව සඳහා අපිට ලැබෙන පිළිතුර තමයි 12න් 7ක්. ඒ වගේම මෙතනදී ඔබට මතක් කරන්න ඕනේ තවත් එන්න පුළුවන් පුතේ මේ ප්‍රතිශතයක් ලෙස ලියන්න කියලා. මේ එන්න පුළුවන් ප්‍රතිශතයක් ලෙස ලියන්න. හොඳට බලන්න. එහෙමනම් අපි මොකද කරන්නේ? 360ට 210 නම් 100ට 100න් ගුණ කරලා තමයි භාගය ගුණ කරනවා 100ට 100න්. ඒ ආකාරයෙන් ඔබට ප්‍රතිශතයක් ලෙස ලබා ගන්නත් පුළුවන්. එහෙමනම් හොඳින් බලන්න අපිට 12 වෙනි ගැටලුව සඳහා පිළිතුර වශයෙන් 12න් 7 ලැබෙනවා දරුවනි. හොඳින් බලන්න පුතේ. ඔබට ලැබිලා දෙන 13 වෙනි ගැටලුව සංඛ්‍යාත බහුවස්රේ. ඔබට මතකද ජාල රේඛේ සහ සංඛ්‍යාත බහුවස්රේ? තවත් දත්තයක් නිරූපණය කරන ආකාරය. ජාල රේඛයේ මධ්‍ය අගයන් යා කරලා තමයි අපි සංඛ්‍යාත බහුවස්රේ යන්නේ. දැන් ඔබ මේ හොඳින් බලගුවහම අපිට තේරෙනවා බිංදුවක් 10ක් අතර පන්තියේ මධ්‍ය අගය තමයි 5. 5 කෙලින් තමයි මෙම සංඛ්‍යාතයේ 4 මාක් කරලා තියෙන කන්න. 10ක් 20ක් අතර තමයි මධ්‍ය අගය තමයි 15. අදාළ කොටස 6යි. 20 30 අතර මධ්‍ය අගය තමයි 25. 25ට අදාළ 10යි. ඒක එසේ නමුත් මෙන්න මේ මධ්‍ය අගයන් යා කරන්නේ. දැන් අපි දන්නවා බිංදුව 5 අතර බිංදුව 10 අතර 5 අතරයි කියලා ලකුණු කරාට ඔබට එහෙනම් මේ බිින්දුවට යා කරලා තිබ්බොත් සංඛ්‍යාත බහුවස්වය සම්පූර්ණ කරන්න කියනවනේ. බිින්දුවට යා කළොත් වැරදි. ඊළඟ පන්තියේ ඒ කියන්නේ ඔබේ වම් අත පැත්තේ තියෙන ඍණ පන්තියක් තමයි ඊළඟට එන්නේ. එහි මැදට යා කර තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ y අක්ෂය නැත්නම් සංඛ්‍යාත අක්ෂය කපාගෙන ඡේදනය කරගෙන මෙහා පැත්තට එන්න ඕනේ. එහි මැදට තමයි මේක යා කරන්නේ. ඒ වගේම අනික් කෙළවර දකුණු අන්තයේ කෙළවර 50-60 කියලා පන්තියක් හදාගෙන එහි මැදට තමයි නැත්නම් x අක්ෂයේ මැදට තමයි ඒකත් යා කරන්න ඕනේ. ඒකට අමතරව එම ලක්ෂ දෙක අවසන් ලක්ෂ දෙක යා කරන්නත් ඕනේ. ඔබ සංඛ්‍යාත බහුවස්රයක් කියන්නේ සංවෘත තල රූපයක්නේ. පාද තුනකින් හෝ වැඩි කරන කෙරෙත් සංවෘත තල රූපයක්. මේක සංවෘත වෙන්න නම් ඔබ යටිනුත් අඳින්න ඕනේ. මතක තියාගන්න ඔබේ නිවැරදි පිළිතුර සඳහා ඍණ පැත්තට ප්‍රස්ථාරය නැත්තම් සංඛ්‍යාත බහුවස්රයේ ගිහින් තියෙන්න ඕනේ. ඒ වගේම x අක්ෂයේ හමුවන්නේ 60ත් නෙමෙයි 50ත් 60ත් අතර පිහිටන 55 කියන පොයින්ට් එකේ නැත්තම් 55 කියන ලක්ෂ්‍යයේ තමයි එයා කවුද x අක්ෂයේ හමුවන්නේ. එහෙම යා කරලා තිබ්බොත් ඔබේ සංඛ්‍යාත බහුවස්රයේ නිවැරදි දරුවනේ. මීළඟට පුතේ අපි යන්න සූදානම් වන්නේ 14 වෙනි ගැටලුවට. බලන්න 14 වෙනි ගැටලුව ඒ සමානයි කුලකයක් ලෙස දීලා තියෙනවා x x කෙසේ දෙයක් 1ට වඩා වැඩි 10ට වඩා අඩු ඔත්තේ සංඛ්‍යාවකි. මේ මොකද්ද මේ? මේ කුලක ජනන ස්වරූපයක්. මේ කුලක ජනන ස්වරූපයක්. කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර හතරක් අපි ඉගෙන ගන්නවා. පළමුව කුලකයේ විස්තර වන ආකාරයේ ප්‍රකාශයක් සංගල වරහන් තුළ ලියන්න පුළුවන්. නැත්තම් පොදු ලක්ෂණ අපි සංගල වරහනේ ලියනවා. එහෙම නැත්නම් කුලකයේ අවයව අපි ලියනවා සංගල වරහන් තුළ. එහෙමත් නැත්නම් කුලකයේ වෙන් රූප සටහනක දක්වනවා. මෙන්න මේ 10 ශ්‍රේණියේදී ඔබ ඉගෙනගත් කුලක ජනන ස්වරූපය කියන කුලක අංකන ක්‍රමය තමයි ඔබ මේ තියෙන්නේ. කුලක ජනන ස්වරූපය. ඒකේ අදහස කුලකයේ අවයවයක් තමයි x. හැබැයි x හැදෙන්නේ කොහොමද? 1ට වඩා වැඩි වෙන්න ඕනේ. මේ අසමානතා ලක්ෂණ හොඳින් බලන්න. 1ට වඩා වැඩි 10ට වඩා අඩු. 1ට වඩා වැඩි 10ට වඩා අඩු ඔත්තේ සංඛ්‍යාවක් තමයි x කියන අවයවය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කුලකෙන් නිරූපණය වන ආකාරයයි දරුවනේ කුලක ජන ස්වරූපයෙන් කියන්නේ. මේ දරුවෝ දකින සමහර අවස්ථාවලදී තව අසීරුයි. මොකද මෙහිදී බෙඩියෙන් භාවිතාවන්නේ සංකේත. ඔබ දැන් සංකේත පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා නම් ඉසෙට් කියන්නේ නිකිල. අන්න ඒ ආකාරයට දැනුමක් තියෙනම මේ ඉතාල ලේසිනෝ. මෙවැනි ආකාරයේ ගැටලුවක් ලැබෙන්න පුළුවන්. කුලක වලින් අනිවාර්යෙන් ඔබ දන්නවා කේටි ප්‍රශ්න පත්‍රයේ ලකුණක් ලැබෙනවා ප්‍රශ්න 25 තුළ. ඉතින් මේ ආකාරයේ ගැටලුවක් එන්නත් පුළුවන්. මොකද කුලක ජන්න ස්වරූපයේ තමයි අපේ දරුවෝ සමහර අවස්ථාවලදී අවබෝධ කර නොගන්නේ. මොකද ඒක සංකේත වලින් තමයි ගොඩක් භාවිතා කරන්නේ. මේක කියනවා x 1ට වඩා වැඩි. මේ අවයවය 1ට වඩා වැඩි වෙන්නත් ඕනේ, 10ට වඩා අඩු වෙන්නත් ඕනේ. හැබැයි සමාන වෙන්න බැහැ, සමානයි කියන ලකුණු දීලා නැහැ අපිට. එහෙනම් පුතේ මේකෙදී ඒ කියන කුලකයේ අවයව තමයි 1ට වඩා වැඩි 10ට වඩා අඩු ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ අපි දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. නේ? ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. ඒ කියන්නේ දෙකෙන් බෙදනවා නම් ඉරට්ටේ සංඛ්‍යා, ඉතිරි නැතුව දෙකෙන් බෙදනවා නම් ඉරට්ටේ සංඛ්‍යා. එහෙනම් 1ට වඩා වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා මොනවද පුතේ? ඔබට ලියන්න පුළුවන් a සමානයි කියලා සංගල වරහන් දාලා 3 5 7 9. ඒ සමානයි 3 5 7 9 කියලා සංගල වරහන වහන්න ඕනේ. මෙහිදී හැබැයි අනිවාර්යයෙන්ම ඔබ බලන ඔබ ඉතා පහසු ගැටලුවක් ඔබ ලියද්දී ඒ නීති අනුගමනය කරලත් කියලා. අවයව දෙකක් අතර ක්‍රමාවක් දාන්න ඕනේ. ඒ වගේම සංගල වරහන භාවිතා කරන්න ඕනේ. ඒ කියලා ඉංග්‍රීසි වලදී කැපිටල් අකුර භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒවා තමයි අපි මෙහිදී වඩාත් හොඳින් පරීක්ෂා කර බලන්නේ. ඉතින් පුතේ 15 වෙනි ගැටලුවට අවධානය යොමු කරන්න. මේ 15 වෙනි ගැටලුවෙත් ඔබට ලැබිලා තියෙන මූල සොයන්න. මූල සොයන්න කියන්නේ මෙහි තිබෙනවනේ x x සඳහා අගයන් ලබා ගන්න. සමීකරණය විසඳීමෙන් හෝ ඔබ ඉගෙනගත් ඕනෑම ආකාරයෙන් සරල ක්‍රම භාවිත කරලා x සඳහා අගයන් ලබා ගන්න. ඉතින් දුවේ පුතේ මෙහි තියෙනවා මම සඳහන් කරනවා ඔබට මතක ඇති x ඍණ 3 x ධන 2 වරහන් සහිතව ගුණ කරද්දී බිඳුව සමානයි මූල සොයන්න කියලා වාය ගැටළු වෙනවා. මේක ටිකක් ඊට වඩා වෙනස්. මෙතන ඔබ දකින්නවද එක් පැත්තක බිඳුව තියෙනවා. මේ මෙනි ගැටළු ඉතාම පහසුයි. මට අපි කියන වර්ගජ සමීකරණ. මොකද ඔය 3x x කින් ගුණ කරපුවාම වර්ගයක් වෙනවා. වර්ගජ සමීකරණවල මූල සේවීමක් තමයි තියෙන්නේ. බලන්න මෙතන 3x සහ x ඍණ 4 අතර තියෙන්නේ මොකද්ද? ගුණ කිරීමක් තියෙන්නේ. 3x සහ x ඍණ 4 අතර තියෙන ගුණ කිරීමක්. ගුණ කරපුවාම යම් සංඛ්‍යා දෙකක් ගුණ කළාම පිළිතුරු වශයෙන් බිඳුව ලැබෙනවා නම් අපි දන්නවා එම සංඛ්‍යා දෙකෙන් එකක් අනිවාර්යෙන් බිඳුව වෙන්නම ඕනේ. නැත්තම් පිළිතුරු වශයෙන් අපිට බිඳුව ලැබෙන්න බෑ. යම් සංඛ්‍යා දෙකක් ගුණ කළාම පිළිතුර වශයෙන් අපිට බිඳුව ලැබෙනවා නම් අදාළ සංඛ්‍යා දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕනේ. අපි ලියනවා 3x සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව කියලා. 3x සමානයි බිඳුව හෝ x ඍණ 4. ඔකනේ අපේ සාධක දෙක තියෙන්නේ. සමානයි බිඳුව. දැන් 3x කිය දෙපැත්තම 3ෙන් බෙදපුවම x සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව වෙනවනේ. x සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව. එතකොට දැන් 3x 3ෙන් බෙදපුවම දෙපැත්තම 3ෙන් බෙදපුවම x සමානයි බිඳුව. ඍණ 4 සමාන ලකුණෙන් අනික් පැත්තට අරන් ගියපුවම දකුණු පැත්තට ගිරිපුවම ධන 4. එහෙනම් මේ ගැටලුවේ අපිට පිළිතුරු වශයෙන් ලැබෙනවා x සමානයි බිඳුව හෝ x සමානයි ධන 4. x සමානයි බිඳුව හෝ x සමානයි ධන 4. හොඳින් මතක තියාගන්න දරුවනේ ඕනෑම අයකට ලකුණු ලබා ගැනීම හැකියාව තියෙනවා මේ මෙවැනි ගැටලු වලදී. අපේ ගොඩාක් දරුවන්ගේ මේ පුංචි වැරදි මතයක් තියෙනවා x සංඛ්‍යාවක් ධන වුණොත් අනිත් සංඛ්‍යාව ඍණ වෙන්න ඕනේ කියලා. එහෙම නැහැ. අද ලබා දෙන සාධක දෙකෙහි ආකාරයට තමයි ඒ තීරණය වෙන්නේ. x ධන 2 ධන x ධන 2 වරහන් x ධන 3 වරහන් සමානයි බිඳුව කියලා තිබගෙන. ඒතර ඔය දෙකම සුළු කරද්දී එන්නේ ඔබට ඍණාකයක්. හරි. ඒ කියන්නේ හින්දා අපි ඉතාල හොඳින් මතක තියාගන්න එවැනි ගැටලු විසඳීමේදී දී ඇති සාධක දෙකම බිඳුවට සමාන කරගන්න. සාධක දෙකක් වෙන් කරලා හඳුනා ගන්න. මෙතන 3x ගත්තම එක සාධකයක්, අනිත් සාධකය ගත්තා x ඍණ 4. ඒව මතක් කරලම් පුතේ මොකද කරන්න ඕනේ? බිඳුවට සමාන කරන්න. බිඳුවට සමාන කරපුවම අපිට අවසානයේ මූල ලබා ගන්න පුළුවන්. අපි දැන් යමු 16 වන ගැටලුවට. a සිට b හි දිගංශය අංශක 60කි. b ට දකුණින් හා ab ට සමදුරින් a හා b ට සමදුරින් අපිට c ලක්ෂය හොයාගන්න ඕන. abp අංශක 60ක් වන පරිදි bp ඇඳ ඇත. c ලක්ෂය සොයාගැනීමට ඔබ කළ යුතු අනෙක් නිර්මාණය කුමක්? හොඳින් බලන්න. දැන් මෙතන මම ඔබට සිහිපත් කිරීමක් කරන්නම්. මේ දිගංශය ලියනකොට බිඳුවයි 60 අනිවාර්යෙන් ලියන්න ඕන. ඉලක්කම් තුනකින් ලියන්න ඕනේ දිගංශයේදී උතුරේ සිට දක්ෂිණාවර්තව මනින්න ඕනේ කිසියම් පිහිටීමක් දෙස. දැන් මේ කියන්නේ මෙහිදී a හා b ට සමදුරින් කියලා කියනවනේ. ඔතන තමයි ඔබේ ගැටලුවේ ඉඟිය තියෙන්නේ. ඔබට මතකද අපි 9 ශ්‍රේණියේ සහ 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත පත හා නිර්මාණ කියන කොටස. පත කියන එකෙන් අදහස් වන්නේ ගමන් මාර්ගය. ගමන් මාර්ග නිර්මාණ කරන විදිහ. එතකොට දැන් මෙතන අපි ඉස්සෙල්ලම කතා කරා එම පතවලදී කිසියම් අචල ලක්ෂයකට සමාන දුරින් ගමන් කරන ලක්ෂයක පතේ අචල ලක්ෂය කේන්ද්‍රය කරගත් වෘතයක්. ඔබට ඒට සමදුරින් කියලා තිබුණොත් අනිවාර්යෙන් මතක තියාගන්න එක අචල ලක්ෂය එනං ඒක වෘතයකින් අපිට ඡාපයකින් අඳින්න පුළුවන්. මෙතන තියෙනවා a හා b ට සමදුරින් කියලා පුතේ. එතකොට එතන අචල ලක්ෂ දෙකක් නේ පුතේ. a හා b ට සමදුරින්. ඒක අචල ලක්ෂ දෙකක්. කිසියම් අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටන ලක්ෂයක පතේ වියත්තේ අචල ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. අචල ලක්ෂ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එසේනම් මෙම ගැටලුවේ ඔබට C සොයාගන්න ලිහිසිම ආකාරය තමයි මොකක්ද? AB රේඛාව තියෙනනේ. ඒ රේඛාව ලම්බ සමච්ඡේදනය කරන්න. එම රේඛාව ලම්බ සමච්ඡේදනය කරන්න. ලම්බ සමච්ඡේදනය කළාම පුතේ අපිට ලැබෙනවා මොකද්ද? රේඛාවක් ලම්බ සමච්ඡේදකේ ලැබෙනවා. ඒ ලම්බ සමච්ඡේදකය BP ඡේදනය කරන ස්ථානයේ. ඒ නමුත් මෙතන මේ ගැටලුවේ පුංචි ගැටලුවක් තියෙනවා. මොකක්ද? B ට දකුණින් ඉන්න ඕන කියන එක තමයි අනිත් එක. දැන් ඔබ අඳපු ලම්බ සමච්ඡේදකයේ මත ඕනෑම ලක්ෂයක් ඔබ BP බහු කළත් ගැලපෙන ඕනෑම ලක්ෂයක් මේ සඳහා. හොඳින් බලන්නකෝ, මම නැවත ඔබට පැහැදිලි කරන්නම්. දැන් A ට හා B ට සමදුරින් ඉන්නනම් අපි AB යා කරලා ඒකේ ලම්බ සමච්ඡේදකේ ගන්නවා. ඔය ලම්බ සමච්ඡේදයේ ඕනෑම ලක්ෂයකට පුතේ ඒ සහ බී වලින් නම් තියෙන දුර සමානයි. ඕලම්බ සමච්ඡේදයේ ඕනෑම ලක්ෂයකට ඒ හා බී වල තියෙන දුර සමානයි. දැන් බී අනෙක් අවශ්‍යතාවය තමයි මේගොල්ලෝ මේක සඳහන් කරන ආකාරයට බීට දකුණින් තියෙන්න ඕනේ. එතකොට අපිට මේක සී ලකුණු කරන්න පුළුවන් කොහොමද? බීට දකුණින් තියෙනනම් බීපී රේඛාවෙන් දකුණු පැත්තේ සිද්ධානම් කිසියම් ලක්ෂයක් සී ලෙස ගන්න පුළුවන්. සමහරු තර්ක කරන්න පුළුවන් මේක බීපී රේඛාව මත සහ බීපී රේඛාව මත සහ ලම්බ සමච්ඡේදකයේ ඡේදන වෙන ස්ථානයේ සී කියලා. වැරද්දක් නැහැ. නමුත් මතක තියාගන්න බීට දකුණින් කියලායි මෙතනින් සඳහන් කරන්නේ. නැතුව බීපී එහිදි ලොකු ගැළපීමක් නැත. ඒ නිර්මාණයක් වශයෙන් දී තිබෙන එකයි ඇතු. මෙතන වැදගත්ම වෙන්නේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මත සී ලක්ෂයේ පිහිටනවා කියන එක. සහ බීට දකුණින් එය ඇඳ තියෙන්න ඕනේ. පුතේ අපි මීළඟට සූදානම් වන්නේ 17 වෙනි ගැටලුවට යන්න. කාලයේ කෙමෙන් කෙමෙන් හොරාව අවසන් වෙමින් පවතිනවා. ඉතින් මා හිතන්නේ තවත් අපිට ගැටලු කිහිපයක් පමණයි තිබෙන්නේ සාකච්ඡා කරන්න. 17 වෙනි ගැටලුව හොඳින් පරීක්ෂා කරන්න. සංඛ්‍යා කිහිපයක සැබෑ මධ්‍යන්නේ 30. සංඛ්‍යා ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්නේ 30. උපකල්පිත මධ්‍යන්නේ 28. අපගමනයන්ගේ මධ්‍යන්නේ සොයන්න. ඔබට සංඛ්‍යානේ ගැටලුව විසඳීමේදී කිසියම් සූත්‍රයක මතකයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නයි මෙම ගැටලුව ලබා දී තියෙන්නේ. මතක් කරන්න. සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ දන අපගමනයන්ගේ මධ්‍යන්නේ කියලා සූත්‍රයක් අපි භාවිත කරා. මේ සංඛ්‍යානේ වගුවෙන් අපි අපගමන තීරුව, මධ්‍යගේ තීරුව, සංඛ්‍යාතයේ තීරුව අරගෙන අපගමන තීරුව සංඛ්‍යා තීරුවෙන් ගුණ කරලා FD තීරුව හදාගත්තා. මේ FD තීරුවේ එකතුව මුළු සංඛ්‍යාතයෙන් බෙදපුවාම තමයි අපගමනයන්ගේ මධ්‍යන්නේ එන්නේ. දරුවෝ එහෙම අපගමනයන්ගේ මධ්‍යන්නේ මේක හොයන්න අපිට දත්ත ලබා දීලා නැහැ. අපිට තියෙන සූත්‍රය ක්‍රමයෙන් පහසුවෙන් හොයන්න පුළුවන්. සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ දන අපගමනයන්ගේ මධ්‍යන්නේ. සැබෑ මධ්‍යන්නේ 30යි. උපකල්පිත මධ්‍යන්නේ 28යි. දන අපගමනයන්ගේ මධ්‍යන්නේ 30න් 28ක් අඩු කළාම අපගමනයන්ගේ මධ්‍යන්නේ විදිහට අපිට 2 ලැබෙනවා. එහෙනම් මේ පිළිතුරේ අපගමනයන්ගේ මධ්‍යන්නේ කීයද? 2. අපි සූදානම් වෙනවා 18 වෙනි ගැටලුවට යන්න. 18 වෙනි ගැටලුව හොඳින් බලන්න. ප්‍රතිශත නැත්නම් බදු ආශ්‍රිත ගැටලුවක් ඔබට ලැබිලා තියෙනවා. ඔබ දන්නවා බදු වර්ග කිහිපයක් අපි ඉගෙන ගන්නවා. වැඩ් බදු, ආදායම් බදු, වරිපණම් බදු, තීරු බදු කියලා. ඉතින් ඔබට බොහෝ දුරට ගැටලුවක් ලැබෙන්න පුළුවන් වරිපණම් බදු, තීරු බදු සහ ආදායම් බදු වලින්. දැන් මෙතනදී අහන්නේ වරිපණම් බදු කිසියම් දේපලක් භාවිත කිරීම වෙනුවෙන් ඒ අදාළ අයිති ප්‍රාදේශ සභාවට හෝ නගර සභාවට ඔබ ගෙවිය යුතු මුදල. ඒ අය කරන්නේ සෑම විට මේ දේපලේ තක්සේරු වටිනාකමට. හොඳට මතක තියාගන්න, ඒ අය කරන්නේ එම දේපලේ පුතේ තක්සේරු වටිනාකමට. 108ක වරිපණම් අය කරන නගර සභාවක තක්සේරු වටිනාකම රුපියල් 60,000ක් වූ නිවසක් සඳහා වසරකට ගෙවන වරිපණම් බද්ද කොපමණද? මෙහි 108 කියනෙහි අර්ථය නම් හොඳින් දැනගන්න ඕනේ. 108 යන්නේහි අර්ථය. පුතේ 108 යන්නේහි අර්ථය තමයි රුපියල් 100ක් එම නිවස වටිනවා නම් රුපියල් 8ක් ගෙවන්න ඕනේ වසරකට නගර සභාව සඳහා. 100ක් වටිනවා නම් රුපියල් 8ක් ගෙවන්න ඕනේ. දැන් මෙතන වටිනාකම රුපියල් 60,000යි. එහෙමනම් අපි කල්පනා කරනවා වාර්ෂික වරිපරම් බද්ධ හොයන්න පුළුවන් කොහොමද? 100කට 8ක් ගෙවිය යුතු නම් 60,000කට කීයක් ගෙවිය යුතුද? 100කට 8ක් ගෙවිය යුතු නම් 60,000කට කීයක් ගෙවිය යුතුද? 100ේ අග බිංදු දෙකට 60,000ේ අග බිංදු දෙක සුළු වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ඉතිරි බිංදු දෙක දාගෙන 60,000 තියෙන 6 වරක් 848යි කියලා පිළිතුර ලබා ගන්නවා 4,800යි. වර්ෂයකටගෙන මෙම නිවස වෙනුවෙන් වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් බද්ද රුපියල් 4,800යි. මේ බදු ගෙවන්නාගේ පහසුව සඳහා මේ වර්ෂය අවුරුද්දකට 4කට බෙදෙනවා. අවුරුද්ද 4කට බෙදෙනවා. වර්ෂය 4කට බෙදෙනවා. ඒ කොටසකට අපි කියනවා පුතේ මාස 3ක කොටසකට කාර්තුවක් කියලා. මාස 3 කොටසට අපි කියන්නේ මොකද්ද? කාර්තුවක් කියලා කියනවා. එහෙමනම් පුතේ මෙහි අපිට කාර්තුවෙන් කාර්තුවට ගෙවන්නත් පුළුවන්. එසේනම් කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බද්ද කියලා පුතේ 4,804න් බෙදන්න. හරදාස් අටසීය හතරෙන් බෙදන්න. තුර අපිට ලැබෙනවා කාර්තුවකට ගිය යුතු පරිපරම් බුද්ධ පුදේ රුපියල් 1200යි. නමුත් මෙවැනි ගැටලුවලදී බොහෝ දුර කාර්තුවට අහන්නත් පුළුවන්. සමහර ගැටලුව මාරු කරන්නත් පුළුවන්. මෙහෙම මේ ආකාරයට එන ගැටලුව ඔබට දෙන්න පුළුවන්. රුපියල් 60000ක දීපලක් සඳහා කාර්තුවකට රුපියල් 1220ක බද්දක් ගෙවිය යුතු නම් අය කරන ලද බදු ප්‍රතිශතය සොයන්න කියලා. බලන්න මේ ගැටලුව මා කියන ආකාරයට එන්න පුළුවන්ද කියලා. කාර්තුවකට 1200ක් අය කරනවා නම් 60000ක දීපලක් සඳහා අය කරන ලද බදු ප්‍රතිශතය කීයද කියලා. එතකොට ඔබ බලනවා කාර්තුවකට 1200යි නම් වසරකට කීයද කියලා හොයාගන්න ඕනේ. නම් වසර කාර්තු හතරක් තියෙනවා. එසේනම් පුතේ එකට 1204ක් එන්නවා. එතකොට කීයද? 1204ක් පුතේ 4800යි. ඉතින් 60000ට 4800ක් ගත්තනම් මෙයාලා 100ට කීයක් ගන්නවද කියලා අනෙක් ආකාරයේ ගැටලුව හොයන්නත් පුළුවන්. නමුත් මෙම ගැටලුවේ හැටියට පිළිතුර ඔබට ලැබෙන්න ඕනේ කීයද? 4800. 4800 තමයි ඔබට 18 වෙනි ගැටලුව සඳහා පිළිතුර. ඉතින් දරුවනේ අපි මීළඟට සූදානම් 19 වෙනි ගැටලුවට යන්න. ඒ ජාමිතීය ආශ්‍රිත ගැටලුවක්. ඒ ජාමිතීය ආශ්‍රිත ගැටලුවක් විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදන වන චතුරස්‍ර දෙකක් ලියන්න. හොඳට මතක තියාගන්න අපි කතා කරන සමාන්තරාශ්‍ර පාඩමේදී කතා කරා එවැනි චතුරස්‍ර දෙකක් තියෙන සමචතුරස්‍රයේ සහ රොම්බසේ. මේකේ විශේෂත්වය තමයි මෙහි සෑම පාදයක්ම දිගින් සමානයි. සම්මුඛ පාද සමාන්තරයි. ඒකගෙන සෑම පාදයක්ම සමචතුරස්‍රයේ පාද සියල්ල සමානයි. රොම්බසේකත් පාද සියල්ල සමානයි. එමණි සපතේ පාද සියල්ල සමාන නම් එම ඒ කියන්නේ චතුරස්‍රවලදී රොම්බසේ සහ සමචතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන්නේ සෘජු කෝණයක. ඒ කියන්නේ මෙම විකර්ණ දෙක අතර කෝණය අංශක 90යි. එතකොට ඔබට එවැනි ගැටලුවලදී පයිතගර සම්බන්ධය භාවිතා කරන්න වෙන අවස්ථාව එනවා. ත්‍රිකෝණමිතිය භාවිතා කරන්න වෙන අවස්ථාව එනවා. එවැනි ගැටලු පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න සමචතුරස්‍රයේ සහ රොම්බසේ තමයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය ලම්බකව සමච්ඡේදනය වන චතුරස්‍ර දෙක. එසේනම් දරුවනේ අපි සූදානම් 20 වෙනි ගැටලුව සඳහා නැත්නම් අවසාන ගැටලුව සඳහා ඔබේ අවධානය යොමු කරා. ඒ හා බී බීජ සාම්පල දෙකක බීජ පැලවීමේ සම්භාවිතාව පිළිවෙලින් 10න් 8ක් සහ 10න් 9ක් වේ. එක් සාම්පලයකින් එක් බීජයක් බැගින් ගෙන රෝපණය කළ විට බීජ දෙකම පැලවීමේ සම්භාවිතාව ඒ වල පැලවීමේ සම්භාවිතාව 10න් 8යි. බී වල පැලවීමේ සම්භාවිතාව 10න් 9යි. මේ අදහස් දෙක එනකොට ඔබට මතක් වෙන්න ඕනේ පැලවීමනේ 10න් 8. නම් මතක තියාගන්න ඕනේ පැල නොවීමටත් 10න් 2ක සම්භාවිතාවක් තියෙනවා. බී බීජ සාම්පලයේ පැල නොවීමට 10න් 1ක සම්භාවිතාවක් තියෙනවා. බීජ සාම්පල දෙක අතරින් වඩා හොඳ බීජ සාම්පලයක් ගැන හිතන්නත් ඕනේ. මොකද මේව දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ඔබට සුපිරි හැකියාවක්. ලොකු හැකියාවක් තියෙනවා. 10න් 8ක් පැල වෙනවා නම් 10න් 2ක් පැල වෙන්නේ නැහැ කියලා අපි සම්භාවිතාව උපකල්පනය කරනවා. බී බීජ සාම්පලයට වඩා හොඳයි. 10න් 9ක් පැලෙනවා. ඒ කියන්නේ පැල වෙන්නේ නැත්තේ 10න් 1යි. අපි දකිනවා මේ බීජ අපි ලබා ගන්න අවස්ථාවේදී ඔබේ නිවසේ දෙමෝපියන් ගෙන බීජවලදී බලන්න. පැලවීමේ ප්‍රතිශත ගහලා තියෙනවා 85යි 80යි. මොකද විවිධ හේතු මත පැල නොවී තියෙන්නත් පුළුවන්. ඉතින් මෙම ගැටලුවේදී අපි වඩා හොඳ බීජ සාම්පලයේ සාමාන්‍යයෙන් සලකන්නේ බී කියලා 10න් 9ක් පැලවෙනවනේ. සමහර අවස්ථාවලදී වෙනත් හේතු උන්නේ පළදාව හැදෙන ආකාරය ගැන හිතලා එහෙම ඒගොල්ලෝ වෙනත් බීජ තෝරන්නත් පුළුවන්. අපි දැන් මේකේ රොක් සටහන අදිනවා. ඒ බීජයේ පැලවීම වෙනම බී බීජයේ පැලවීම වෙනස්. ඒ බීජයේ නඳිනවා රොක් සටහනක් පැලවීම පැල නොවීම. පැලවීම 10න් 8යි නම් පැල නොවීම 10න් 2යි. රොක් සටහන මත අක්ෂේදීම. ඊට පස්සේ බීබීජයටත් අපි යන්න පුළුවන්. අතු දෙකක් එනවා. ඒගේ පැලවීමටයි ඒගේ පැල නොවීමටයි. පැලවීම පැල නොවීම පැලවීම පැල නොවීම. ඒට 10න් 8යි නම් පැලවීම බීට පැලවීම 10න් 9යි. පැල නොවීම 10න් 1යි. එසේ නම් පුතේ මේ බීජ දෙකම පැලවීමේ සම්භාවිතාව 10න් 8යි 10න් 9යි. ගුණ කරපුවහම ලැබෙන එක. ඒ පැලවීම 10න් 8යි බී පැලවීම 10න් 9යි. ඒ දෙක ගුණ කරපුවම පුතේ 100න් 72ක්. ඒ සරල කරාම අපිට ලැබෙන්නේ 25න් 18. මම හිතන්නේ ඔබට හොඳින් අවබෝධ වෙන්න ඇති එම ගැටලුව රුක්සටහනක් අපි මීට පෙරත් කතා කරා. රුක්සටහන ආශ්‍රිත ගැටලුවට ඔබේ අවධානය හොඳ යොමු කරන්න. මොකද සම්ම කුලක සම්භාවිතාව කියන්නේ පොතේ ලකුණු 20 ගණනක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ. අපේට වැඩියෙන් අවධානය යොමු කිරීම තුළ අපේ දැනුම එතකොටම අපිට අවශ්‍ය ලකුණු ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. එනම් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු වන්නේ පොතේ 25න් 18. මේ ප්‍රශ්න සඳහා පිළිතුර 25න් 18. ඉතින් දුවේ පුතේ අද දවසත් අපි බොහෝ දේ කතා කරා. ඉතින් සමුගෙන යන සූදානම් වන්නේ. මිට පෙර මා ඔබට නැවතත් මතක් කරන්නම් අපි හැමෝම දක්ෂයි. අපි හැමෝටම මොනවා හරි හැකියාවක් තියෙන පුතේ. ඉතින් ඔබත් දිගින් දිගටම අපත් එක්ක රැඳී සිටින්නේ. රජරට ගුරු ගෙදර සමග රැඳී සිටින්නේ. විශේෂයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට සේවයත් එක්කලා ඔබට ගෙනෙන මෙම අධ්‍යාපන සත්කාරයෙන් උපරිම පලන ලා ගන්න සමාව අපට යෝජනා කරනවා. ඒ වගේම ඔබේ මිතුරයන්ට මම අර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින යහළු ඉහළින්ටත් මේ ගැන කියනවා. ඉතින් අපි හිතනවා ඔබ මෙහිං සාර්ථක පලන ලා ගනි. ඔබ දවසක මේ ජයග්‍රහණය සඳහා ගමන් කරන්න ඕනෙමයි. ගමන් කරන්න අවශ්‍යමයි. ඒ සඳහා ඔබට අවශ්‍ය වාසනාව, ශක්තිය, ධෛර්යය තියෙනවා. ඉතින් පටන් ගමු. අපි හැමෝම ජයග්‍රහණය දක්වාම නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබ හමුවනතුරු සමුගන්නම් ඔබට සුබ දවසක්.